SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ ගෙවි යන හැම තත්පරයක්ම ලෝකයට හරි වැදගත්. ඒ ලෝකයේ ගෙවි යන සතියේ උණුසුම් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න තමයි අපි අදත් SBS සිංහල ලෝවටා විශේෂාංගයෙන් සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහටම අපේ හිතවත ඇවිල්ලා ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් සුබෝදසනක් අමල්.
ආයුබෝවන් මధుර සුබෝදසනක්.
හොඳයි, මේ ගෙවි යන සතියේ ලෝකයේ වටේ උණුසුම් තොරතුරු හොයාගෙන යද්දී අපිට හැමදාම අමතක කරන්න බැරි මේ වෙනකොට චරිතයක් බවට පත් වෙලා ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා හැම සතියේ එකම මොකක් හරි පුවතක් මවන චරිතයක් බවට පත් වෙලා තියෙනවා ලෝක දේශපාලනේ. මෙදාපාර ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ ලෝකයේම හෙල්ලුම් කාපු ප්‍රවෘත්තියක්, ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක්. FBI බලධාරියා සේවයෙන් නිරපන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි තීන්දුවක් අරන් තියෙනවා. මේක මුළු ලෝකයේම හෙල්ලුම් කාපු තීන්දුවක් ප්‍රවෘත්තියක් බවට පත් වුණා. අමල්, මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන කතාව?
මදුර, මෙතන FBI එකේ ජේම්ස් කෝමි කියන්නේ මොහු තමයි ඇත්තටම මැතිවරණ ව්‍යාපාරදී ඇමරිකාවේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ අතරතුරේදී මේ මැතිවරණයේ දිශාව, මේක කොයි දිශාවටද යන්නේ කියන එක විටින් විට වෙනස් කරන්නට, ඒ දිශාව වෙනස් කරන්නට සමත් වෙච්ච ජේම්ස් කෝමි. ඔහු ඇත්තටම හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ඇය විසින් පෞද්ගලික ඊමේල් වගේක් පාවිච්චි කළා කියලා ඇයට විරුද්ධව ඒ පරීක්ෂණයක් තියෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රකාශ කරමින් ජනමතය ඒ පැත්තට හරවන්නට සමත් වෙච්ච පුද්ගලයෙක් හැටියට අපි දුටුවා ඒ මැතිවරණ කාලයේදී. එතකොට මේ FBI ආයතනයේ ප්‍රධානියා ඇත්තටම මාර්තු මාසේ වෙනකොට ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පහුගිය කාලයේදී රුසියාව විසින් ඇමරිකාවේ ජනාධිපතිවරණයට බලපෑමක් කළාද නැද්ද කියන කාරණාව පිළිබඳ විශේෂ විමර්ශනයක් කරමින් හිටියේ. ඉතින් මේ විමර්ශනය කරන එකේ එක කොටසක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ පුද්ගලයන් රුසියාවේ ප්‍රබලයන් සමග, ඒ එක්කම රුසියාවේ තානාපතිවරයා සමග ඍජු සම්බන්ධකම් තිබුණද, ඔවුන් එකතු වෙලා මේ ඇමරිකාවේ ඡන්ද ව්‍යාපාරයට බලපෑමක් කරාද කියන කාරණාව විමර්ශනය කරමින් හිටියේ. එසේ ඉන්න අතරතුරේදී තමයි මේ විදිහට ජේම්ස් කොමි තමන්ගේ තනතුරෙන් එක පාරටම ඉවත් කරන්නේ කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහකට. මොකද ජනාධිපතිට සම්බන්ධ පුද්ගලයන්, ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන අතරතුරේදී මේ විදිහට ඔහුව ඉවත් කිරීම ඇතරම මේ විමර්ශනයට කරපු බලපෑමක් කියන ඒ චෝදනාව දැන් ඇමරිකාවේ රිපබ්ලිකන් සෙනෙට්වරුන් සභිකයන් පවා මේ වෙනකොට දැන් ඒ චෝදනාව කළා තියෙනවා. මේක ඇත්තටම ඉතාමත්ම ආන්දෝලනාත්මක කාරණාව බවට පත් වෙන්නේ මෙවැනි සිද්ධියක් මීට කලින් ඇමරිකාවේ සිද්ධ වෙලා තියෙන්නේ. රිචඩ් නික්සන් දෝෂාභියෝගයකට ලක් වෙන්න කලින් ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධ මේ විදිහටම රිචඩ් නික්සනුත් තමන්ගේ FBI ප්‍රධානියාව මේ විදිහට තමන්ට විරුද්ධව පරීක්ෂණයක් කරන අතරතුරේදී සේවයෙන් නිරපලා තියෙනවා. ඉතින් මේක ඩොනල්ඩ් ට්‍රම්ප් දින 100ක් තමන්ගේ දුරකාලේ සම්පූර්ණ කරනවත් එක්කම ඉතාම ආන්දෝලනාත්මක කාරණාවක්. අතර සමහර විට මේක ජනාධිපතිවරයා දෝෂාභියෝගයකට ලක්වීමේ පෙරනිමිත්තක් හැටියටත් මේ වෙනකොට ඔහුගේ පක්ෂයේම පුද්ගලයන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අද ඇමරිකාවේ දේශපාලනේ තාමත්ම දැඩි සාකච්ඡාවට ලක්වෙච්ච, ඒ වගේම ආන්දෝලනට ලක්වෙච්ච ලෝකේ අනෙකුත් රටවලුත් දැන් මේ පිළිබඳ බොහොම අවධානයෙන් ඉන්න කාරණා බවට පත් වෙලා තියෙනවා.
ඔනේ අමල්, අපි ඊළඟට පොඩ්ඩක් කතාබහ කරමු. මේ වන විට රුසියාවේ විදේශ අමාත්‍යවරයා වොෂින්ටන් නුවර සංචාරයක නිරත වෙනවා. ඒ අතරතුරේදී අමුතු වැඩක් සිද්ධ වෙලා තියෙනවා. මේ ඇමරිකාවේ දවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක රහසිගත හමුවක් පවත්වලා තියෙනවා. නමුත් මේ රහසිගත හමුව මාධ්‍යට එළිදක්වලා නැහැ, එළිදරව් වෙලා නැහැ. නමුත් කොහොම හරි මේක ආරංචි වෙලා තියෙනවා. මේක තවත් පොඩ්ඩක් අපි කතාබහ කරමු.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. මොකද මේ විදිහට දවල මන්දිරයේ ඒ ඕවල් කාර්යාලයේ රාජ්‍ය නායකයන්, විශේෂයෙන්ම සුවිශේෂ රාජ්‍ය නායකයන්ට පමණක් ඒ සීමා වෙච්ච රැස්වීම තමයි එතන පවත්වන්නේ. නමුත් මේ අවස්ථාවේදී සර්ගේ ලැවරොෆ්, ඒ කියන්නේ රුසියාවේ විදේශ අමාත්‍යවරයා සහ රුසියානු තානාපතිවරයා දෙපළ ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය නැතිව මාධ්‍යර දන්වන්නේ නැතිව ඒ දෙපළ සමග සාකච්ඡා පවත්වලා තියෙනවා. ඉතින් මෙතනදී ලබාගත් ඡායාරූප මාධ්‍යයට මුදා හැරලා තියෙනවා. නමුත් මේ මුදා හැරීම කරේ දවල මන්දිරයෙන් නෙමෙයි, ඒක කරලා තියෙන්නේ රුසියාවේ ටාස් ප්‍රවෘත්ති ආයතනය, කියන්නේ රජයේ ප්‍රවෘත්ති ආයතනය තමයි මේ ඡායාරූප මුලින්ම ජනමාධ්‍යට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේක මීට කලින් ජනමාධ්‍යට දන්වන්නේ නැතුව කරපු කාරණාවක් නිසා ඇත්තටම මේ අවස්ථාවේදී ඇමරිකානු බලධාරීන් ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මොකද මේ විදිහට රුසියාව ඇත්තටම රුසියාව අද ඇමරිකාවේ දේශපාලන අංශවල ලොකු කතාබහට ආන්දෝලන ලක්වෙච්ච අවස්ථාවකදී මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ රටේ ජනමාධ්‍යට නොදන්වා ඒ ඇති කරපු රහසිගත සාකච්ඡාව පිළිබඳ ඒ ඡායාරූප මේ ආකාරයෙන් ප්‍රචාරය කිරීම, ඉතින් මේකත් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව යන කාරණාව බවට පත් වෙලා තියෙනවා. ඇමරිකාවේ මාධ්‍ය ඇත්තට මේ පිළිබඳව අවධානය යොමු කළා තියෙනවා. ඉතින් මේ හැම පැත්තෙම බලුවම මේක ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයිට් හවුස් එකට ඒතරම් හොඳ සතියක් නෙමෙයි.
හොඳයි, අපි දැන් අවධානය යොමු කරන්නේ යුරෝපයට, විශේෂයෙන්ම මේ ප්‍රංශ ජනාධිපතිවරණය පිළිබඳව. බොහෝ උදවියගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරමින් එමානුවෙල් මැක්රන් ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා විදිහට මේ ජනාධිපතිවරයෙන් තේරිපත් වුණා. අමල්, දැනට තියෙන තත්ත්වය කොහොමද? මම හිතන්නේ දිවුරුම් දීමත් ඉදිරි දින කිහිපය තුළදී සිද්ධ වෙන්නට නියමිතයි.
ඔව්, ඇත්තටම එමානුවෙල් මැක්රන් ඉරිදා තමන්ගේ ඒ දූර කාලේ වැඩ ආරම්භ කරන්න නියමිතව තියෙනවා. ඔහුගේ දිවුරුම් දීම සිද්ධ වෙන්නේ ඉරිදා. මෙතනදී අතරම කිව්වා වගේම යුරෝපයේ හුඟක් අය අතරම ඔවුන් බලාපොරොත්තු තියාගෙන හිටියා එමානුවෙල් මැක්රොන් මේ ජයග්‍රහණය ලබයි කියලා. නමුත් ඒ තම ඒ බලාපොරොත්තු වෙච්ච විදිහටත් වඩා බොහොම වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අතරම 3/2 ඒ ප්‍රකාශිත ඡන්දවලින් 3/2 ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඔහු ජනාධිපති වෙලා තියෙන්නේ. අතරම මේ විදිහට සුවිශේෂ ජයග්‍රහණයක් ලැබුවත් ප්‍රංශයේ එක්තරා විදිහකට එක බියක් මතුවලා තියෙනවා. මොකද ඇත්තටම මේ ඔහුට ලබාගත් ජයග්‍රහණය ඔහුට පක්ෂව ලැබිච්ච ඡන්දද, එහෙමත් නැත්නම් ඔහුගේ ඉදිරිවාදියා වෙච්ච මරීන් ලපින් කියන අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකාව පරාජය කිරීමට අවශ්‍යයි කියලා හිතපු පිරිස වැඩි නිසාද මේ විදිහට මැක්රොන්ට ඡන්ද ලැබුණේ කියලා. මොකද මේ මුළු සමස්ත ඡන්දයේම බලපෑම අතර මෙතන විශේෂ කාරණාවක් තමයි ඒ ලැබිච්ච ඡන්ද වලින් මැක්රොන්ට 62%ට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණාට මරීන් ලපෙන් මෙතනදී මිලියන 11කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඉතින් දක්ෂිණාංශික අපේක්ෂිකාවකට මේ තරම් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න හැකි වෙච්ච ප්‍රථම අවස්ථාව මේකයි. ඊට අමතරව මරීන් ලපෙන්ට ඡන්ද දුන්නට වඩා වැඩි පිරිසක් ඡන්දය දීමෙන් හෝ ඡන්දය තමන්ගේ ඡන්දය අවලංගු කිරීමෙන් ඒ තමන්ගේ විරෝධයත් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඇත්තටම මරීන් රපින්ට ලැබිච්ච ඡන්ද වලට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ ඡන්දය නොදී වැලකී හිටපු එක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒ මුළු ඡන්ද ප්‍රමාණය බැලුවොත් අපි කියන මේ ස්පොයිල් වෙච්ච ඡන්ද ඒවත් එකතු කරොත් එතකොට මැක්රොන්ට ලබා ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ ඡන්ද වලින් 43%ක් පමණයි. එතකොට ඇත්තටම මේ සුළුතරයක සහය ඇතිව තමයි මැක්රන් මේ ඡන්දය ජයග්‍රහණය කළා තියෙන්නේ. මේක ලොකු අභියෝගයක් හැටියට දකින්න ඔහුට ප්‍රංශයේ මේ බෙදිච්ච කොටස් නැවත එකතු කිරීමට. නමුත් යුරෝපයේ පැත්තෙන් බැලුවහම ඔහු යුරෝපය සමග දිගින් තවදුරටත් ප්‍රංශය රැඳී සිටිය යුතුයි, යුරෝපය ශක්තිමත් කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්න අපේක්ෂකයෙක්. ඉතින් ඒ පැත්තෙන් බලපුවහම අතරම මේ බ්‍රෙක්සිට් කියන කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්නට කටයුතු කරන අවස්ථාවකදී ප්‍රංශය මේ මැතිවරණයේදී බොහොම ප්‍රබල ලෙස යුරෝපයේ සමග රැඳී ඉන්නට ඕනෑ කියන කාරණාවට ඡන්දෙ දීම මෙතන සුවිශේෂ සිද්ධියක් හැටියට තමයි හුඟක් අය සලකන්නේ. නමුත් ඉදිරියේදී ප්‍රංශයේ පැවැත්වෙන්නට තියෙනවා මහමැතිවරණය. ඒ මහමැතිවරණයේදී මැක්රොන්ට ප්‍රශ්නයක් වෙන්නේ ඔහු ඇත්තටම හරියාකාරව තමන්ට පක්ෂයක් නැතිව තමයි මේ ජනාධිපතිවරණ ඉදිරිපත් වුණේ. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට කොයි ආකාරයෙන් පාර්ලිමේන්තුවේ සහය ලබා ගැනීමට පුළුවන් වෙයිද කියන කාරණාව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඔහුට ඇත්තටම සංවිධානාත්මක එහෙම නැත්නම් සංවිධානාත්මක ව්‍යුහයක් තියෙන පක්ෂයක් නොමැති. ඉතින් ඔහු දැන් උත්සාහ කරනවා අනෙකුත් පක්ෂවල උදවිය තමන්ගේ ඒ මතයට නම්මාගෙන තමන්ගේ සහය ඇතිව යම් කණ්ඩායමක් මේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන්නට. මොකද නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ඔහුට පාර්ලිමේන්තුවේ සහය නැති වුණොත් මේ කොතරම් වෙනස්කම් කරන්නට ඒ ප්‍රතිව්‍යුහ ගත කිරීමට තමන් කැප වුණත් තමන්ට පාර්ලිමේන්තු සහය නැතිව ඒ කාරණාව ඉෂ්ට කරගන්නට බැරි වෙනවා. ඉතින් ඒ හින්දා දැන් මැක්‍රොන්ගේ ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ තමන් වටා තමන්ට තමන්ගේ ඒ මතයට එකඟ වෙන අනෙකුත් පිරිස් මේ අවස්ථාවේ දෙකුතු කර ගැනීමට. ඇත්තටම හිටපු අග්‍රාමාත්‍යවරයෙකුත් ඔහු උත්සාහ කරනවා තමන්ගේ පක්ෂයට බදවා ගැනීමට.
ද අපි කතා බහ කරමින් සිටින්නේ ගෙවී යන සතියේ ලෝකයේ සිදුවෙච්ච උණුසුම් සහ වැදගත් සිදුවීම් පිළිබඳව ලෝවට විශේෂාංගයෙන් AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. අමල්, අපි ඊළඟට කෙටියෙන් පොඩ්ඩක් කතා බහ කරමු. දකුණු කොරියාවේ පැවැත්වුණු ජනාධිපතිවරණයක්, මේ දකුණු කොරියාවේ ජනාධිපතිවරණයත් එක්කම එහි ප්‍රතිඵලත් එක්කම උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යම්කිසි පාලමක් ඇතිවෙන්නට ඉඩකඩක් තිබේදෝ කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ ගැනත් අපි කෙටියෙන් කතා බහ කරමු.
ජයින් කියන අලුත් ජනාධිපතිවරයා, ඔහු දැන් දූරයේ තමන්ගේ දූරයේ වැඩ බාරගත්තා. ඔහු වාමාංශික නැඹුරුවක් තියෙන මානව හිමිකම් පිළිබඳ නීතිඥයෙක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් අනෙකුත් අපේක්ෂකයන්ට වඩා ඒ සහ මීට කලින් දකුණු කොරියාව ගමන් ගත්තු ඒ දිශාවෙන් වෙනස් මගකට රට ගෙන යාමේ කටයුත්තට මූන් ජේ ඉන් අත ගහලයි කියලා බව තමයි අපිට දැන් පෙනී යන්නේ. විශේෂයෙන්ම ඔහුගේ ඡන්ද පොරොන්දුවක් උනේ උතුරු කොරියාව සමග තියෙන මේ අර්බුදයේදී ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්නට ඕනේ කියන ස්ථාවරය. ඉතින් අපි දන්නවා පහුගිය සතියේ ඇමරිකාව තමන්ගේ මිසයිල පද්ධතියක් තාඩ් කියන මිසයිල නාශක පද්ධතියක් දකුණු කොරියාවේ ස්ථානගත කළා. මේක ලොකු මතභේදයට තුරු දුන්නු කාරණාවක් වුණා. මොකද විශේෂයෙන්ම චීනය මේ පිළිබඳ අප්‍රසාදය පළ කළා, ඔවුන්ගේ විරෝධය පළ කළා. මොකද මේක තවත් මේ විදිහට ඇමරිකානු මිසයිල නාශක පද්ධතිය දකුණු කොරියාවේ ස්ථානගත කිරීම උතුරු කොරියාවට ඒක තවත් ඇත්තටම ප්‍රකෝපකාරී දෙයක් හැටියට හඳුනලා දුන්නා. ඒ එක්කම ඇමරිකාව බොහොම දැඩි ලෙස ආර්ථික සම්බාධක තවත් උත්සන්න කරමින් උතුරු කොරියාවට විරුද්ධව මේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරුද්ධව ඒ දැඩි ස්ථාවරයක ඉන්න අතරතුරේදී දැන් දකුණු කොරියාවෙන් බලයට පත් වෙච්ච නව ජනාධිපතිවරයා මේ ස්ථාවරය වෙනස් කරමින් ඇත්තටම ඔහු මේ වෙනකොටත් කියලා තියෙනවා ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමටත් සූදානම්. එපමණක් නෙමෙයි චීනයට සහ උතුරු කොරියාව අවශ්‍ය නම් උතුරු කොරියාවටත් ගමන් කරලා කිම් ජොං උන් සමග සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳා ගැනීමේ මගකට යොමු වීමට ඔහු කැමැත්තෙන් ඉන්නවා කියලා. ඉතින් මේ කොරියානු අර්ධද්වීපයේ අපි දුටුව පහුගිය සති කීපයේ දුටුව ඒ යුදබිය එක්තරා විදිහකට සමනයකට පත් කරන්නටත් හැම පැත්තෙන්ම ඒ යුදමය තත්ත්වය උත්සන්න කිරීමට ගත්ත ඒ ක්‍රියාමාර්ග වෙනුවට දැන් අලුත් සාකච්ඡා මාර්ගයකට යොමු වීමට මූන් ජේ ඉන් ප්‍රතිඥා දීලා තියෙනවා. ඉතින් එක්තරා විදිහකට ඒ යුදබිය අඩුවීමත් යම්තරම් දුරකට නැවත සාම සාකච්ඡාවක් ඇති කිරීමේ ඒ වටපිටාව දැන් ගොඩනැගිමින් තියෙනවා.
ඔබ අපි අද දවසේ අවසාන වශයෙන් ලෝවට විශේෂංගෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිරියාව සහ ඇමරිකාව සහ මේ කුරුදිෂ් සටන්කරුවන් පිළිබඳව. මේ ත්‍රිකෝණයේ පාද තුනේ අවිගණිතිනුවක් සිද්ධ කරන්නට ඇමරිකාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා අපිට ආරංචියක් ලැබෙනවා. අමල්, අපි ඒ ගැන අවසාන වශයෙන් කතා බහ කරමු.
මදුර, මෙතන දැන් ඇමරිකාව තීන්දුවක් කරන් තියෙනවා සිරියාවේ IS සංවිධානයට එරෙහිව කරන ඒ සටන්වලදී කුර්දි සම්භවයක් තියෙන ඒ සටන්කාමී පිරිසකුත් මෙතන ඇත්තටම මේ සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුනට අවශ්‍ය අවියාවිද ලබා දීමට ඇමරිකාව දැන් ඒ ආයුධ ස්ථානගත කරලා ඒ ලබා දීමේ වැඩපිළිවෙලට යොමු වෙලා තියෙනවායි කියලා. නමුත් මේකට ඇත්තටම තුර්කිය දැඩි ලෙස විරෝධය පාලා තියෙනවා. මොකද තුර්කිය මේ වෙනකොටත් ඒ කුර්දි සම්භවයක් තියෙන පිරිස සමග ඒ ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලලා කරන සටනේදී තුර්කි රාජ්‍ය ඔවුන්ට විරුද්ධව මේ වෙනකොට සටන් වැදිලා තියෙනවා. ඉතින් තුර්කිය ප්‍රකාශ කරන්නේ කුර්දි වරුන්ට මේ විදිහට IS සංවිධානයට එරෙහිව සටන් කරන්නට ආයුධ ලබා දුන්නොත් ඒ ආයුධ අවසානයේදී ඇවිල්ලා කෙලවර වෙන්නේ තුර්කියේ හමුදාවට විරුද්ධව කරන සටනකයි කියලා. ඉතින් මේ විදිහට දැන් ඇමරිකාවත් එක්ක ලොකු දැඩි අර්බුදයක් ඇති කරගෙන තියෙනවා තුර්කිය සමග. නමුත් අනික් අතට තුර්කිය ඇමරිකාවත් එක්ක එකතු වෙලා ඒ අයිඒස් සංවිධානයට විරුද්ධව කරන සටන්වලදී ලොකු සහයක් ලබා දෙනවා. ඇතරම ඇමරිකාවේ යුද ගුවන් යාන තුර්කිය ඉඳලා තමයි ඒ තමන්ගේ ඒ බෝම්බ ප්‍රහාර හෙලීමට ඒ ගමන් ආරම්භ කරන්නේ තුර්කිය ඉඳලා. ඉතින් තුර්කිය ලොකු සහයක් ඇමරිකාවට ලබා දෙනවා. ඒ අතරතුරේදී තමයි මේ දැන් අර්බුදය මතුවලා තියෙන්නේ. මොකද මේ කුර්දි සම්භවයක් තියෙන ඒ සටන්කාමින් ඉතාමත්ම ඔවුන්ගේ සටන්වලදී ඔවුන් සාර්ථක වෙලා තියෙනවා අයිඑස් සංවිධානයට විරුද්ධව ඒ කරපු ඔවුන්ගේ මෙහෙයුම් වලදී. නමුත් ඒ හැමතිස්සෙම ඔවුන්ගේ මැසිවිල්ලක් උනේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට අවියායුධ ලබා ගැනීමේ හැකියාවක් නැහැ කියලා. ඉතින් දැන් ඇමරිකාව ඒ කාරණාව ඉෂ්ට කරන්නට ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්නට ඔන්න මෙන්න කියන අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ කාරණාව තුලින්ම මේ සිරියාවේ අර්බුදය තවත් උත්සන්න වෙන බවක් තමයි දැන් අපිට මේකෙන් වාර්තා වෙලා තියෙන්නේ.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අද දවසේදී SBS සිංහල ලෝවට විශේෂාංගය අපි සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් සමග අද දවසේදීත් සම්බන්ධ වුණේ සුපුරුදු විදිහටම AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට සුබ දවසක්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා නැවතත් සුපුරුදු විදිහටම හමු වෙමු.
ආයුබෝවන් මසර්.